සුබ දවසක් දුවේ පුතේ. අද මම ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම. ඒ කියන්නේ 10 ශ්‍රේණියට අදාළව ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම. එහෙනම් මෙන්න මේ ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩමේ ප්‍රාග්ඓතිහාසික යුගයේ පිළිබඳ තමයි මම ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු මේ ශ්‍රී ලංකාව මුලින්ම ජනාවාස වුණේ කොහොමද කියලා. ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වෙලා තින්නේ මීට අවුරුදු 125,000කට පමණ ඉහත කාලවකවානුවේදී කියලා සඳහන් වෙනවා. ඉතින් ඉන්දියානු සාගරය හරහා මෙහි පැමිණි නූතන මානවයා නමින් හඳුන්වන මෙන්න මේ හෝමෝ සාපියන්වරු. හෝමෝ සාපියන්වරු මෙසේ මෙරටට සංක්‍රමණය වෙලා තියෙනවා. එහෙනම් හෝමෝ සාපියන්වරු තමයි අපේ ලංකාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ. එහෙනම් එතෙන් පටන් ඒගොල්ලෝ අපේ ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතිර ගිහිල්ලා ඒ පළාත්වල තියෙන පරිසර ස්වරූප වලට හැඩගැහිලා තියෙනවා. සැලකිය යුතු තරමේ දීර්ඝ කාලයක් ඒගොල්ලෝ අපේ ලංකාවේ ජීවත් වීම හින්දා කාලානුරූපව ඒගොල්ලන්ගේ සංස්කෘතිය සකස් කරගන්න කටයුතු කළා තියෙනවා. ඉතින් මෙන්න මේ සංස්කෘතියේ සිදු මෙන්න මේ වෙනස්කම් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසය අවදි තුනකට බෙදා දක්වලා තියෙනවා. ඉතින් ඒ අවදි තුන තමයි පළවෙනි එක ප්‍රාග් ඓතිහාසික යුගය. දෙවැනි යුගය තමයි පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි යුගය තමයි මුල් ඓතිහාසික යුගය කියලා කියන්නේ. එහෙනම් මම කිව්වා මෙන්න මේ යුග තුنين අද මම ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව. ඉතින් මෙන්න මේ යුගයේ තිබ්බ මොන වගේ ස්වරූපයක්ද තිබ්බේ? ඊළඟට මේගොල්ලෝ අපි කොහොමද ජීවත් වෙලා තියෙන්නේ කියන කොටස තමයි අපි මෙන්න මේකෙන් ඉගෙන ගන්නෙ. එහෙනම් ප්‍රධාන වශයෙන්ම අපි බලමු මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු මෙන්න මේ මාතෘකා යටතේ තමයි මම අද කතා කරන්නේ. ඒගොල්ලෝ කොහොමද ජීවත් වුනේ කියන එක. එහෙනම් ඉස්සෙල්ලාම මම ඕගොල්ලන්ට කතා කරනවා ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස ගැන. ඊළඟට කතා කරනවා ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වෙලා තිබ්බේ කොහොමද කියලා. ඊළඟට කතා කරනවා විවිධ දේශගුණික කලාපවල ජනාවාස කොහොමද ව්‍යාප්ත වුණේ කියලා. ඊළඟට කතා කරනවා ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබ්බ කාල වකවානු මොනවාද කියලා. ඊළඟට ජනාවාස වල මූලික ලක්ෂණ ගැන කතා කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවන රටාව, ඊළඟට ආහාර රටාවයි, තාක්ෂණයයි පිළිබඳව කතා කරනවා. ඊළඟට මේ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ශරීරයේ ස්වභාවය පිළිබඳවත් කතා කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ ගොල්ලන්ගේ අභිචාර විදි කොහොමද කියන එක මම කතා කරනවා. එහෙනම් පුතේ අපි බලන්න ඕනි මේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කොහොමද තොරතුරු සම්බන්ධ වෙන්නේ කියලා. එහෙනම් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ඉතා වටිනා පර්යේෂණ සිදු වෙලා තියෙන්නේ වර්ෂ 1800 ගණන්වල ඉඳලාමයි. ඉතින් ඒ සඳහා දේශීය විදේශීය විද්වතුන් රැසකගේ දැනුම, ශ්‍රමය, කාලය ඒ වෙනුවෙන් කැප කළා තියෙනවා. ඉතින් ඒ පර්යේෂකයන් අතර වැදගත් වෙනවා ඊ ග්‍රීන් කියන පුද්ගලයා, ඊළඟට ජේ පෝල්, ඊළඟට ඊජේ වේලන්, ඊළඟට සැරසින් සහෝදරයෝ, ඊළඟට KRA කෙනඩි, ඊළඟට PEP දැරණියගල, ආචාර්ය සිරාන් දැරණියගල, මහාචාර්ය ගාමිණී අධිකාරී, ඊළඟට ඩයනා හොකි, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය සුදර්ශන සෙනවිරත්න, ආචාර්ය රෝස් සෝලංගාරච්චි, මෙන්න මේ කියන මහත්ම මහත්මීන්වරුන් වැදගත් වෙනවා මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ පර්යේෂණ කළ තියෙන පුද්ගලයන් විදිහට. ඉතින් මොකද මේ පර්යේෂණ මේ පිළිබඳ සිදු කළ නොකළා නම් අපිට මේ අපේ අතීතය ගැන අපිට හදාරන්න වෙන්නේ නැහැ. ඉතින් මේ පුද්ගලයන්ට විශේෂයෙන්ම ස්තුතිය පුද කරන්න ඕන. මොකද අපි අලුත් දෙයක් විදිහට තමයි මේ අපේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ හදාරන්නේ. එහෙනම් අපි බලමු අපේ ලංකාවේ ආදි මිනිසුන්ගේ කතාව ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස ගැන. සාහිත්‍ය මූලාශ්‍ර මගින් විස්තර කර තියෙන අතීත කාලයේ ආරම්භයට පෙර තිබූ යුගය අපි පොදුවේ හඳුන්වනවා ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. ඒ කියන්නේ පර්යේෂණ මට්ටමින් තමයි මේ තොරතුරු අප වෙත මේ දක්වලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට සංස්කෘතික අවදි දෙකක් අයිති වෙනවා. සංස්කෘතික අවදි දෙකයි. ඒකේ පළවෙනි එක තමයි දීර්ඝ කාලයක් තිබ්බ ගල් යුගය කියන එක. ගල් යුගය. එහෙනම් දෙවන යුගයට අයත් වෙනවා මෙන්න මේ ප්‍රධාන කාරණා තුනත් එක්කම. ඒ තමයි ශාකාහාර මත යැපීම, වෙත වැඩි නැඹුරුවක් තිබූ කාලේ, ඊළඟට ලෝහ භාවිතය, ස්ථීරවාසී ජනවාස ආරම්භ වන කාල පරිච්ඡේදය. මෙන්න මේ කියන කාරණා තුන වැදගත් වෙනවා දෙවන යුගයට. මොනවාද එහෙනම් ඒ තුන? එකක් තමයි ශාකාහාර මත යැපීම, වෙත වැඩි නැඹුරුවක් තිබූ යුගය, ඊළඟට ලෝහ භාවිතය, ඊළඟට ස්ථීර ජනවාස ආරම්භ වන කාල පරිච්ඡේදය. එහෙනම් මෙන්න මේක තමයි දෙවනි යුගය කියලා කියන්නේ. ඉතින් මේ අතරින් ගල් යුගය හඳුන්වන්න පොදුවේ දෙනවා ප්‍රාග් ඓතිහාසික යුගය කියන වචනේ. එහෙනම් ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ ගල් යුගය කියන ඔන්න යුගය හඳුන්වන්න දෙන පොදු නම. ඉතින් දෙවන අවධිය හැඳින්වීමට පූර්ව ඓතිහාසික යුගය කියන යෙදුම භාවිතා කරනවා. එහෙනම් දෙවන යුගය හඳුන්වන්න පූර්ව ඓතිහාසික යුගය කියන යෙදුම භාවිතා කරනවා. එහෙනම් මේකේ අපි ගන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය, නැත්නම් අපි කියනවා ගල් යුගය කියලත් හඳුන්වනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනවාස ව්‍යාප්ත වුණේ කොහොමද කියලා. එහෙනම් ලංකාවේ ජනවාස කරලා තියෙන ආදිකාලීන හෝමෝ සාපියන් මානවය. දී හෝමෝ සාපියන් කියන මානවය. ඉතින් එකී මානවයා මෙරට විවිධ දේශගුණික කලාපවලට අනුවර්තනය වෙලා පුළුල් භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙන දේශගුණික කලාපවලට හැඩ ගැහිලා තිනවා. ඒකොල්ල අපේ මේ තියෙන භූමියේ ප්‍රදේශවල ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තිනවා. ඊට පස්සේ මේගොල්ලෝ දඩයමින් සහ තැන තැන ඇවිද යමින් තමයි ආහාර එකතු කරගෙන තියෙන්නේ. දඩයමින් සහ තැන තැන ඇවිද ගිහිල්ලා තමයි මේගොල්ලෝ ආහාර එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රධානම යැපීම් ක්‍රමය තමයි ඒක. දඩයම සහ තැන තැන ඇවිද ගිහිල්ලා ආහාර එකතු කරගන්න එක. ඉතින් ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන තැන් ගොඩක් තියෙනවා. ගල් යුගයට අයිති සාක්ෂි හමුවන තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි එක තමයි රත්නපුර සහ එහි අවට ප්‍රදේශවල පිහිටි මණික් පතල්. එහෙනම් පළවෙනි තැන තමයි එහෙනම් රත්නපුර හා එහි අවට පිහිටි මණික් පතල් වලින් තමයි සාක්ෂි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පොළව මට්ටමේ ඉඳලා අඩි 90ක් විතර ගැඹුරට මේ පතල් වල හමුවන ඉල්ලම් නමින් හැඳින්වෙන බොරළු මිශ්‍ර පස් තට්ටුවේ ඊට ඈත යුගයක විසූ මිනිසුන් විසින් භාවිතා කරලා තියෙන ගල් මෙවලම් හා වඳ වී ගිය ඇතැම් සතුන්ගේ ඇට කැබලි තැන්පත් වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා ඔය මණික් පතල් වලින්. එහෙනම් පොළව මට්ටමේ ඉඳලා අඩි 90ක් හාරනකොට තමයි මෙන්න මේ පතල් හම්බ වෙලා තින්නේ. එහෙනම් ඒ බොරළු මිශ්‍ර පස් තට්ටුව මෙන්න මේ බොරළු මිශ්‍ර පස් තට්ටුවේ ඔය පැරණි වඳ වෙලා ගිය සතුන්ගේ ඇට කැබලි ගල් මෙවලුමුයි තැන්පත් වෙලා තිබිලා තිනවා. ඉතින් ඒ වාරගෙන තමයි මේ පරේෂණ කරලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ ප්ලයොස්ටසීන භූ අවධියේදී පැවති අධික වර්ෂා සහිත කාලගුණය නිසා කඳුකර ප්‍රදේශ සෝදා යෑමෙන් හටගත් බොරළු තට්ටු මෙන්න මේ වගේ පහත් බිම්වල තැන්පත් වෙලා තියෙනවා. පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ ප්ලයොස්ටසීන භූ අවධියේ. හොඳයි, ප්ලයොස්ටසීන භූ අවධියේ අධික වර්ෂා සහිත කාලගුණයක් තිබිලා තියෙනවා. ඒක නිසා මේ කඳු ප්‍රදේශවල ඒ තිබ්බ කොටස් සෝදගෙන ගිහිල්ලා අර බොරළු තට්ටු පහත් බිම්වල තැන්පත් වෙලා තිබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ පොළවේ මැටි සහිත වැලි පසකින් වැසුණු බොරළු තට්ටුවක් තියෙනවා. ඔන්න ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ තමයි මෙන්න මේ මැටි සහිත වැලි පසකින් වැසිලා තියෙන බොරළු තට්ටුවක් හම්බ වෙන්නේ. ඉතින් පුරාවිද්‍යාඥයන් විසින් ඒක හඳුන්වලා තියෙන්නේ ඉරණමඩු සැකැස්ම කියලා. දේ එහෙනම් ඒක හැඳින්නුවා ඉරණමඩු සැකැස්ම කියලා. ඉතින් ඉරණමඩු සැකැස්ම තැන්පත් වෙලා තියෙන්නේ ඔන්න ඔය ප්ලයොස්ටසීන භූ අවධියේ පැවති කෙටි උණුසුම් කාලවලදී. එහෙනම් ඒ කාලේ අධික වර්ෂාවක් තිබ්බා කියලා කියන්නේ එහෙනම් ඒ කාලේ කෙටි උණුසුම් කාලයකුත් තිබිලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කෙටි උණුසුම් කාලයකදී තමයි ඉරණ මඩු සැකැස්ම තැන්පත් වෙලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ බොරළු තට්ටුවෙනුත් මෙරට ගල් යුගයට අයිති මෙවලම් වගේ දේවල් හම්බ වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු විවිධ දේශගුණික කලාපවල ජනාවාස කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා අපේ ලංකාවේ. එහෙනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර කලාප 6ක මෙන්න මේ ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වෙලා තිබිලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. පුතේ ඕගොල්ලන්ට 10 ශ්‍රේණි ඉතිහාසයේ පොතේ 11 වෙනි පිටුවේ දකින්න පුළුවන් වෙනවා සිටියමක්. මෙන්න මේ සිටියමේ ඔය දේශගුණික කලාප 6 දක්වලා තියෙනවා. ඒකත් ඕගොල්ලෝ අධ්‍යයනය කරන්න. අපි බලමු මෙන්න මේ පරිසර කලාප 6 මොනවාද කියලා. පළවෙනි එක තමයි අර්ධ ශුෂ්ක කලාපය, ඊළඟට පහතරට වියලි කලාපය, ඊළඟට පහතරට අතරමැදි වියලි කලාපය, ඊළඟට තෙක් කලාපය, අනිත් එක තමයි කඳුකර වියලි අතරමැදි කලාපය, ඊළඟ එක තමයි ශුෂ්ක කලාපය. මෙන්න මේ කලාපවල ජනාවාස ව්‍යාප්ත වීම මෙන්න මේ සිටියමේ දකින්න පුළුවන් වෙනවා. බලන්න සිටියම අංක 2 1 සිටියම 11 පිටුවේ තියෙන්නේ. බලමු අපි මේකේ කොහොමද ලංකාවේ මේගොල්ලෝ ජනාවාස ව්‍යාප්ත කරගෙන තියෙන්නේ මෙන්න මේ දේශගුණික කලාපවල කියලා. ඒකේ ඒ කියලා තියෙනවා අර්ධ ශුෂ්ක කලාපය කියලා. බලන්න අර්ධ ශුෂ්ක කලාප දෙකක් තියෙනවා, යාපනයේට පහලින් කොටසයි, ඊළඟට මේ පහළ දකුණු ප්‍රදේශයේ දකින්න හම්බ වෙනවා. මෙන්න මේ කලාප දෙකම අපි ඒ විදිහට ගන්නවා. ඒ තමයි අර්ධ ශුෂ්ක කලාප. එහෙනම් අර්ධ ශුෂ්ක කලාපයේ ප්‍රධාන ස්ථාන කීපයක් තියෙනවා. ඒ තමයි බලන්න මිනිහාගල් කන්ද, බූන්දල, අලුගල්ගේ උඩමලල, ඊට අමතරව මාතොට. මෙන්න මේ කියන ප්‍රදේශවල එහෙනම් මේ ජනතාව ව්‍යාප්ත වීමට කටයුතු කරලා තියෙනවා. ඊළඟට B කියන ප්‍රදේශය පහතරට වියලි කලාපය ලෙස හඳුන්වනවා. B බලන්න ඔය අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල පහතරට වියලි කලාපයේ මේ ප්‍රදේශවලත් එහෙනම් ජනතාව ව්‍යාප්ත වෙලා තියෙනවා. බලන්න මේ ප්‍රධාන ප්‍රදේශ කීපයක් තියෙනවා. අලිගල, පොතාන, පිදුරංගල ඔය සීගිරිය ආශ්‍රයෙන් තමයි ඔය ටික දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒවා පහතරට වියලි කලාපයට ගෙනෙනවා. ඊළඟට C කියන කලාපය පහතරට අතරමැදි වියලි කලාපය. බලන්න පහතරට අතරමැදි වියලි කලාපය තමයි සී කලාපය. මේකේ අත්තනගොඩ අලුලෙන මෙන්න මේ වගේ ස්ථාන අපිට දකින්න පුළුවන් වෙනවා. ඊළඟට D කලාපය. මේ D කලාපය හඳුන්වනවා තෙත් කලාපය කියලා. කිතුල්ගල බෙලිලෙන, මානියම්ගම, බටදොබලෙන, බෙල්ලන්බැඳි පැලැස්ස, පාහියන් ගලලෙන මෙන්න මේ වගේ ස්ථාන දකින්න පුළුවන් වෙනවා තෙත් කලාපේ. ඊළඟට E කියන කලාපය. E කියන්නේ කඳුකර වියලි අතරමැදි කලාපය. බලන්න එහෙනම් රාවණෑල්ල කියන ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ දකින්න පුළුවන් වෙනවා. ඊළඟට F කලාපය තමයි ශුෂ්ක කලාපය කියලා කියන්නේ. බලන්න යාපනයේ අර්ධද්වීපයේ ඇතුළු ඒ ටික අයිති වෙනවා ශුෂ්ක කලාපයට. එහෙනම් ඕගොල්ලන්ට දැන් තේරෙනවා ඇති මේ සිටියම හොඳින් අධ්‍යයනය කරොත් ජනතාව වැඩියෙන් ඒක රාශී වෙලා තියෙන්නේ තෙත් කලාපයේ කියලා. බලන්න ස්ථාන ගොඩක් අපිට තෙත් කලාපයේ දකින්න පුළුවන් වෙනවා. ඒ අනිත් ප්‍රදේශවලට සමාන්තරව මේකේ වැඩි එහෙනම් ජනගහනයක් ඉඳලා තියෙනවා. ඉතින් මෙන්න මේ පරිසර කලාප තීරණය කිරීමට ප්‍රධාන වශයෙන් සැලකිල්ලට අරගෙන තියෙන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම්. එහෙනම් මතක තියාගන්න ඕනි වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම් තමයි මේ පරිසර කලාප තීරණය කරන්න ප්‍රධාන සාධකයේ විදිහට අරගෙන තියෙන්නේ. අපි දන්නවා එහෙනම් මෙතන D කියන කලාපේ තෙත් කලාපේ අධික වර්ෂාපතනයක් ලංකාවට ලැබෙන්නේ මෙන්න මේ තෙත් කලාපේට. ඒක නිසා මුල් කාලයේ මේ තෙත් කලාපේ තමයි අධික ජනගහනයක් එහෙනම් ඉඳලා තියෙන්නේ. ඉතින් වර්ෂාපතනයේ වෙනස්කම් අදාළ ප්‍රදේශවල වාසය කරන සතුන්ටත් ශාක ප්‍රජාවටත් ඍජුවම බලපාලා තියෙනවා. ඉතින් ඒක නිසා එකිනෙකට වෙනස් පරිසර කලාපවලට අනුවර්තනය වුණ ගල් යුගයේ වැසියන්ගේ ආහාර පරිභෝජනය සහ තාක්ෂණයේ විවිධතා ඇති වෙලා තියෙනවා. උදාහරණයක් තමයි පහතරට තෙත් කලාපයේ විසූ ගල් යුගයේ ප්‍රජාව තමන්ගේ ආහාරය සඳහා ගොඩක් විට අරගෙන තියෙන්නේ ගොඩබිම ජීවත් වන බෙල්ලන්. එහෙනම් ගොඩබිම ජීවත්වන බෙල්ලන් තමයි වැඩි විදිහට ඒගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. ඊළඟට විවිධ බෙල්ලන් වර්ග මේ තෙත් කලාපයේ සුලබයි. දෙහෙනත් තෙත් කලාබේ මොකද අධික වර්ෂාපතනයක් ලබනවනේ. ඒක නිසා ওই ගොළු බෙල්ලන් වර්ග ගොඩාක් හිට මේ තෙත් කලාපේ දකින්න පුළුවන් වෙනවා. ඒක නිසා ඒ ගොළ වැඩියෙන් ආහාරයට අරගෙන තින්නේ ওই ගොඩබිම ජීවත් වෙන බෙල්ලන්. හැබැයි මේ தත්ත්වයේ පහතරට වියලි කලාපේ දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒ පහතරට වියලි කලාපේ ප්‍රදේශවල ගොඩාක් හිට දඩයම් කරලා තියෙන්නේ මුවා, තලගොයා මෙන්න මේ වගේ වියලි කලාපීය පරිසරයේ වැඩි වශයෙන් ජීවත් වුණු සතුන් තමයි. එහෙනම් ඒගොල්ලෝ වැඩියෙන් දඩයම් කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙන්න මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ කාල වකවානු කොහොමද දක්වලා තියෙන්නේ කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පතිරාජවෙල කියන ප්‍රදේශයේ පොළව මතු පිට ඉඳලා, කියන්නේ ඉහළ ඉඳලා අඩි 45ක් ගැඹුරින් පිහිටි ඉරණමඩු සැකැස්මට අයත් බොරළු තට්ටුවෙන් ගල් යුගයට අයත් සාක්ෂි හොයාගෙන තියෙනවා. එහෙනම් ඔන්න ඉරණමඩු සැකැස්ම තමයි මේ ප්‍රදේශයේ තිබිලා තියෙන්නේ. එහෙනම් මේ බොරළු තට්ටුවෙන් ගල් යුගයට අයිති සාක්ෂි හොයාගෙන තියෙනවා. ඉතින් මේ බොරළු තට්ටුව විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා තිනවා දින. ඉතින් මේ දින නිර්ණය කරනකොට එය මින් පෙර වසර 125,000ක් පැරණි බව තහවුරු වෙලා තියෙනවා. දෙහෙනම් බලන්න කොච්චර කාලයක් පැරණිද කියලා, 125,000ක් පැරණි කියලා තමයි තහවුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ දිස්ත්‍රික්කයටම අයිති බූන්දල වැල්ලේ ගංගොඩ කියන ප්‍රදේශයෙන් පොළවේ මතු පිට ඉඳලා අඩි 24ක් යටින් පිහිටි ගල් මෙවලම් සහිත ඔන්න බොරළු තට්ටුවක් හොයාගෙන තිනවා. ඉතින් ඒක මීට පෙර වසර 80,000ක කාලවකවානුවකට අයිති කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ආසන්න වශයෙන් මේන් පෙර වසර 125,000ක ඉඳලා අවම තරමින් ක්‍රිස්තු පූර්ව 1800 දක්වා, එහෙනම් මෙන්න මේ ගල් යුගය අඛණ්ඩව තිබ්බා කියලා සඳහන් වෙනවා. දීර්ඝ කාලයක් එහෙනම් තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාලවකවානු නිර්ණය කරනකොට විශේෂයෙන්ම පතිරාජවෙල, බූන්දල වගේ ප්‍රදේශවල කාල නිර්ණය කරලා තියෙන විශේෂයෙන්ම තාප සම්දීප්තතා කාල නිර්ණ ක්‍රමේ නැත්නම් අක්ෂි උද්දීප්ත කාල නිර්ණය, මෙන්න මේ කියන ක්‍රම දෙකෙන් තමයි කාල නිර්ණය කරලා තිනවා කියලා සඳහන් වෙන්නේ. එකක් තමයි තාප සම්දීප්තතා කාල නිර්ණය, අනිත් එක අක්ෂි උද්දීප්ත කාල නිර්ණය. දැන් ඕගොල්ලෝ දන්නවා ඇති මේ පරේෂණ ගොඩාක් විට කාබන් 14 පරේෂණ මගින් තමයි මේ ප්‍රාග් ඓතිහාසික මේ යුග පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තියෙන්නේ ලංකාවේ ඔය පුරාවිද්‍යාඥයන් විසින්. ඉතින් ශ්‍රී ලංකාවේ මේ පළාත් කිහිපයකින් මෙන්න මේ සංස්කෘතියේ දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කරන දින වකවානු ස්ථීර කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඔය විවිධ ප්‍රදේශවලින් හම්බවන ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් කොයි කාලෙද හිටියේ, ස්ථානය කොච්චර පැරණීද කියලා හොයාගෙන තියෙනවා. ඉතින් අපේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒ ස්ථාන හම්බ වෙනවා කිහිපයක් බලන්න. එහෙනම් මේ පුරාවිද්‍යාඥයින් ඒවා මෙන්න මෙච්චර කාලයක් පැරණි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් පාහියන්ගලලෙන වසර 38,000ක් පැරණි කියලා හොයාගෙන තියෙනවා. පාහියන්ගලලෙන ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා 13 වෙනි පිටුවේ. පාහියන්ගල දකින්න පුළුවන් වෙනවා කලුතර දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. මේ බුලත්සිංහල ප්‍රදේශයේ තමයි පාහියන්ගල පිහිටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගල් ගුහාව තමයි මීට අවුරුදු 38,000ක ඉහත කාලයකදී ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ වාසස්ථානයක් බවට හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ පාහියන්ගලලෙන ලංකාවේ පහතරට තෙත් කලාපේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අපිට මෙතනින් අනාවරණය කරලා දීලා තියෙනවා. ඊළඟට අනිත් ස්ථානය තමයි කුරුවිට බටදොඹලෙන කියන ස්ථානය. මේක වසර 28,000ක් පැරණි. ඊළඟට කිතුල්ගල බෙලිලෙන. කිතුල්ගල බෙලිලෙන වසර 15,000ක් පැරණි කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට බෙල්ලන් බැඳි පැලැස්ස කියන ස්ථානය, මෙතන එලිමහන් වාසස්ථානය, මෙතන වසර 12,000ක් පැරණිලු. ඊළඟට අත්තනගොඩ අලුනෙන අදින් වසර 10,350කුයි. ඊළඟට මානියම් ගම කියන ප්‍රදේශයේ වසර 7,900කුයි. සීගිරිය පොතාන කියන ස්ථානයේ වසර 5,800කුයි. ඊළඟට සීගිරිය අලිගල කියන ස්ථානය වසර 5500කුයි ඊළඟට උඩමලල කියන ස්ථානයේ වසර 5330කුයි මාතොට කියන ස්ථානයේ වසර 3800ක් ඔන්න පැරණි කියලා ඔන්න කාලවකවානු දිනවකවානු ස්ථිර කළා තියෙනවා බලන්න එහෙනම් ආදිකාලීන මිනිසා අපේ ලංකාවේ ජීවත් වෙලා තිනවා කියලා අපිට මේවයින් තොරතුරු අනාවරණය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා ඉතින් ඊළඟට අපි බලමු මෙන්න මේ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ජනාවාසවල මූලික ලක්ෂණ මොනවද කියලා. දේ එහෙනම් මූලික ලක්ෂණ අපි කිහිපයක් ගැන කතා කරනවා. ඒ තමයි ආහාර සඳහා අවශ්‍ය කරන ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශවල තමයි මේගොල්ලෝ වැඩියෙන් ඉඳ කැමැත්තක් දක්වලා තියෙන්නේ. ඊළඟට අනිත් එක තමයි ගොඩාක් විට ජලය පහසුවෙන් ලබා ගන්න පුළුවන් තැන්වල ජීවත් වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක ගල් මෙවලම් තනා ගැනීමට අවශ්‍ය කරන පාෂාණ වර්ග බහුල ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. ඊළඟට මේගොල්ලෝ විශේෂයෙන්ම වියලි කාලගුණයක් පවත්නා කාලවලදී එලිමහන් තැන්වලයි වර්ෂා සහිත කාලවලදී ස්වභාවික ගල් ගුහාවලයි මේගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ කාරණා කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ජනාවාසවල මූලික ලක්ෂණවල වැදගත් කාරණා මොනවාද කියන එක. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා රටේ පවතින එකිනෙකට වෙනස් පරිසර තත්ත්වයන් වලට තමයි අනුවර්තනය වෙලා ව්‍යාප්ත වෙලා තින්නේ. ඉතින් අපි ඉස්ලාම කතා කරා පළවෙනි කාරණේ තමයි ආහාර සඳහා අවශ්‍ය කරන ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශවල මේගොල්ලෝ වාසය කරන්න වැඩියෙන් කැමැත්තක් දක්වලා තිනෝ. ඒ තමයි මෙන්න මේ ප්‍රදේශ පහතරට වැසි වනාන්තර ප්‍රදේශ ඊළඟට වියලි කලාපීය වනාන්තර කියන ප්‍රදේශ ඊළඟට ඔය මුහුදු බඩ කලපු සහ විල්ලු කියන ආශ්‍රිත ප්‍රදේශවල ඉඳලා තියෙනවා. අනිත් එක තමයි කඳුකර තන බිම ආදී වගේ තැන්වල මේගොල්ලෝ වාසය කරලා තියෙනවා. ආහාර සඳහා අවශ්‍ය කරන මොකද ඒගොල්ලන්ගේ එදිනෙදා ජීවිතයේදී වැදගත් වෙනවා ආහාර. එහෙනම් ආහාර එකතු කරගන්න පහසු ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. අනිත් එක තමයි ජලය පහසුවෙන් ලබා ගත හැකි තැන්වල මේගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. මොකද එදිනෙදා අවශ්‍යතා සඳහා මුල් කාලයේ ඉඳලම අපිට ජලය අවශ්‍ය වෙලා තියෙනවා. ඒක නිසා ජලය පහසුවෙන් ලබා ගන්න පුළුවන් ස්ථානවලත් මේගොල්ලෝ ඉඳලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි ගල් මෙවලම් තනා ගැනීමට අවශ්‍ය කරන පාෂාණ වර්ග බහුල ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වෙන්න කැමැත්තක් දක්වලා තියෙනවා. ඇයි ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි ඔය පාෂාණ වලින් තමයි ඒගොල්ලෝ ගල් මෙවලම් හදාගෙන තියෙන්නේ මුල් කාලීනව. එහෙනම් ඒවා අර ගල් පතුරු වලින් තමයි අරගෙන තියෙන්නේ. එහෙනම් ඒවට සුදුසු ගල් තිබිලා තිනවා අන්නේ ස්ථානවල මේගොල්ලෝ ඉඳ කටයුතු කරලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි වියලි කාලගුණයක් පවත්නා කාලවලදී එලිමහන් තැන්වලයි වර්ෂා සහගත කාලවලදී ස්වභාවික ගල් ගුහාවලත් මේගොල්ලෝ ජීවත් වෙන්න පටන් අරගෙන තිනවා. තින් දැනට හඳුනාගෙන තියෙන ඒ වගේ ප්‍රාග් ඓතිහාසික එලිමහන් වාසස්ථාන කීපයකුයි ගල් ගුහා වාසස්ථාන කීපයකුයි හඳුනාගෙන තියෙනවා. බලමු අපි ඒ මොනවාද කියලා. වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන තමයි මිනිහා ගල් කන්ද බූන්දල පතිරාජ වෙල කියලා කියන්නේ. ඒවා වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන. ඒ කියන්නේ මුහුදු ප්‍රදේශවල තමයි ඒවා තිබිලා තියෙන්නේ. ඊළඟට අනිත් ප්‍රදේශයේ තමයි පහතරට තෙත් කලාපීය ලෙන්. ඒ උදාහරණ තමයි පාහියන්ගල ලෙන, බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන. මෙන්න මේ වගේ ස්ථානවල ජීවත් වෙලා තියෙනවා. එහෙනම් අර වර්ෂාව අධික කාලවලදී මේ ලෙන් වල ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි පහතරට වියලි කලාපීය ලෙන්. ඒ කියන්නේ ওই සීගිරි ආසන්නයේ තියෙන පොතාන අලිගල වගේ ප්‍රදේශ. එහෙනම් මෙන්න මේ ලෙන් වලත් පොතාන අලිගල කියන ලෙන් වලත් මේගොල්ලෝ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි තෙත් කලාපීය එලිමහන් වාසස්ථාන. මේ එලිමහන් වාසස්ථානයක් තමයි බෙල්ලන් බැඳි පැලැස්ස කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රදේශවලත් ඒගොල්ලෝ වාසය කළා තියෙනවා. ඊළඟට බණ්ඩාරවෙල හෝටන් ටැන්, බණ්ඩාරවෙල චර්ච් හිල් කියන ස්ථානේ. එහෙනම් ඒ ස්ථානයයි හෝටන් ටැන්න කියන ස්ථානයයි කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන විදිහට ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝ වගේ තමයි ඒගොල්ලෝ අපේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ඒගොල්ලන් ජනවාස පිහිටවගෙන ජීවත් වෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේගොල්ලන්ගේ ජීවන රටාව කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ යුගයේ ජනතාව දඩයම් කිරීමෙන් සහ තැන තැන ඇවිද ආහාරයට ගත හැකි ස්වභාවික දේවල් එකතු කරගෙන තමයි සිය ජීවිකාව පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ වර්ෂයේ වැඩි කාලයක් සංචාරක ජීවිතයක් ගත කරලා තියෙනවා. ඉතින් වර්ෂාධික කාලවලදී විතරයි අර ස්වභාවික ගල් ගුහාවලට ගිහිල්ලා ජීවත් වෙලා තියෙන්නේ. ඊළඟට මේගොල්ලන්ගේ ජනගහණය බලන්න කුඩා කණ්ඩායම් විදිහට සංවිධානය වෙලා තිබිලා තියෙනවා. කුඩා කණ්ඩායම් විදිහට තමයි එහෙනම් මේගොල්ලෝ ඉඳලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එක් කණ්ඩායමකට සමාජිකයන් 15යි 25ක් අතර ප්‍රමාණයක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කණ්ඩායමකට අයත් වෙලා තියෙන උපරිම සංඛ්‍යාව 50ක් කුණා කියලා තමයි විශ්වාස කරන්නේ. 50යි උපරිම 50ක් ඉඳලා තියෙනවා. ඊළඟට සමාජිකයන් 5 දිනකගෙන් යුත් පවුලකට ජීවත් වීම සඳහා වර්ග මීටර 50ක පමණ ප්‍රදේශයක් ප්‍රමාණවත් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් බණ්ඩාරවෙල චර්ච් හිල් කියන ස්ථානයෙන් හොයාගෙන තියෙනවා ගල් යුගයට අයිති ස්ථානයේ වපසරිය වර්ග මීටර 150ක් කියලා. ඉතින් එහි පුද්ගලයන් 25 දිනක් ජීවත් වුණා කියලා අනුමාන කරනවා. ඉතින් බෙල්ලන් බැඳි පැලැස්සේ ගල් යුගයට අයිති ප්‍රජාව ජීවත් වූ තැන වපසරිය වර්ග මීටර 120යිලු. ඉතින් එතනින් මිනිස් ඇට සැකිලි 30ක් හොයාගෙන තිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ යුගයට අයත් පුද්ගලින්ගේ ආහාරයේ ස්වභාවය තීරණය වෙලා තියෙන්නේ ඔවුන් ජීවත් වෙන පරිසරයෙන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන සම්පත්වල ස්වභාවය අනුව. ඒ කියන්නේ තමන් ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ අවට පරිසරයේ තියෙන දේවල් වලින් තමයි මේගොල්ලෝ ආහාර සොයාගෙන තියෙන්නේ. ඉතින් වියලි කාලයේදී මේගොල්ලෝ විවෘත ස්ථානවල తాවකාලිකව අටවාගත්ත වාසස්ථානවල කල් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ කොලාතු, ලී දඬු වගේ දේවල් යොදාගෙන සාමාන්‍ය తాවකාලිකව තමයි ඒවා ස්ථාන අටවගෙන තියෙන්නේ. අන්නේ ස්ථානවල ජීවත් වෙලා තියෙනවා. ඉතින් ආහාර සෙවීමේ කටයුතු සඳහා එම මිනිස්සු දිනකට කිලෝමීටර් 7ක පමණ දුරක් ඇවිද ගිහිල්ලා තිනවා කියලා සඳහන් වෙනවා. වැඩි දුරක් යන්නේ නැහැ, කිලෝමීටර් 7ක. ඊළඟට ගල් ගුහාවල ගත කරලා තියෙන්නේ తాවකාලික ජීවිතයක්. ඒක නිසා ඇතැම් අවස්ථාවල තමන්ගේ මියගිය ඥාතීන්ගේ මල සිරුරු මෙන්න මේ ගුහාවල වලවල් හාරවල ඒ වගේ වල දාලා තිනවා කියලා සඳහන් වෙනවා. සමහර අවස්ථාවල ඒ සඳහා ලී දඬුවක හෝ අං කැබැල්ලක ආධාරයෙන් ඒ සඳහා වලක් හාරගෙන තිනවා කියලත් සඳහන් වෙනවා. ඊට පස්සේ මල සිරුරු ඒ වලේ තැන්පත් කළා කසල රොඩු වලින් ඒක වහලා දාලා තියෙනවා. ඉතින් කිතුල් ගල බෙලිලෙන ඇතුළත එලෙස මිහිදන් කළ පුද්ගලයන් 12 දෙනෙකුගේ ඇට සැකිලි හොයාගෙන තියෙනවලු. ඉතින් විවෘත ස්ථානයක් වුණ බෙල්ලන් බැඳි පැලැස්සේ ගල් යුගයට අයත් සොහොන් බිමෙහි ඇට සැකිලි 30ක් විතර තිබිලා තියෙනවා. ඉතින් පාහියන් ගල ගල් ගුහාවෙන් අවදි කීපයකට අයිති පුද්ගලයන් 9 දෙනෙකුගේ ඇට සැකිලි කොටස් හොයාගෙන තියෙනවා. එහෙනම් ගොඩාක් විට පුරා විද්‍යාඥයින් මෙන්න මේ මිනි ඇට සැකිලි වලින් තමයි මේ පිළිබඳ තොරතුරු ප්‍රාග් ඓතිහාසික යුගයේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තියෙන්නේ. ඊළඟට අපි බලමු මේගොල්ලන්ගේ කියන්නේ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ආහාර රට කොහොමද කියලා. එහෙනම් මේගොල්ලෝ ආහාර රටාවේදී විශේෂයෙන්ම දඩයම් කළ සතුන් ආහාරයට අරගෙන තිනවා, මාංශ ජනක ධාතු බහුල ආහාර අරගෙන තිනවා, ඊළඟට ප්‍රිෂ්ඨය ලබා ගන්න පුළුවන් ආහාර අරගෙන තිනවා, ඊළඟට ප්‍රිෂ්ඨයේ බහුල ආහාර අරගෙන තිනවා, ඊට පස්සේ මේගොල්ලෝ ලුණු ආහාරයට අරගෙන තිනවා. අපි බලමු එහෙනම් කොහොමද මේ ආහාර අරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙරට ගල් යුගයේ විසූ මිනිසුන්ගේ ආහාරයේ කෙබඳු වීදැයි අවබෝධ කරගන්න ඉවහල්න වැඩිමනක් සාධක හම්බ වෙන්නේ පහතරට වියලි කලාපයේ සහ තෙත් කලාපයේ පිහිටි ගල් ගුහාවලින්. ඉතින් දැනට හොයාගෙන තියෙන මේ සාක්ෂි අනුව මේගොල්ලෝ දඩයම් කිරීම සඳහා සතුන් මෙන්න මේ සතුන් තමයි දඩයම් කරලා තියෙන්නේ. ඒ තමයි ගවර, කුළුමීහරක, කළුවලහ, වල්ලූරා, ගෝණ, තිත්මුවා, මීමින්නා, ඉත්තෑව, හාව, දඬුලේන, හම්බාව, මුගටියා, උරුලෑව, වඳුරා, ඊළඟට වලි කුකුලා, හබන් කුකුලා, තලගොයා. මෙන්න මේ සතුන් දඩයම් කරලා තියෙන සතුන් එනවා ආහාරයට අරගෙන තියෙන දඩයම් කරලා තියෙන සත්තු. ඊළඟට මාංශ ජනක ධාතු බහුල මිරිදිය මාළු වර්ග අල්ලගෙන ආහාරයට අරගෙන තියෙනවා. ඉතින් පහතරට තෙත් කලාපයේ තියෙන ස්වභාවික දිය කඩිතිවල ඉන්න තිත්තයින් ආදී මසුන් මේ වගේ අල්ලගෙන ආහාරයට ගත්ත කියලා සඳහන් වෙනවා. ඊළඟට පිෂ්ඨය ලබා ගැනීමට ඒගොල්ලෝ ශාක ආහාර අරගෙන තිනවා. ඒ අතර වැදගත් වෙනවා වල් දෙල්, කැලෑ කෙසල් කියන ඒවා. ඉතින් කිතුල්ගල බෙලිලෙනෙන් වසර 12,500කට ඉහත කාලවකවානුවේදී පුලුස්සා ආහාරයට ගන්නා ලද කැලෑ දෙල් ඇට පිළිබඳ සාක්ෂි හමු වෙලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ පිෂ්ඨයේ බහුල ආහාර විදිහට අරගෙන තිනවා ගෝනල, කටුවල, කිතුල් ඇට, දෝතළු ඇටවල මදය. මේවා පිෂ්ඨයේ බහුල ආහාර විදිහට තමයි එහෙනම් අරගෙන තියෙන්නේ. ඊළඟට ආහාර පුලුස්සා අනුභව කළ බවට සාක්ෂි පරීක්ෂා කළ තැන් කිහිපයකින්ම හොයාගෙන තියෙනවා. ඊළඟට ගොළු බෙල්ලන් ආහාරයට ගැනීමට ප්‍රාගෛතිහාසික වැසියෝ මහත් රුචියක් දක්වලා තිනවා. විශේෂයෙන් මේ තෙත් කලාපයේ ජීවත් වන ගස් ගොළු බෙල්ලන් තමයි මේ ආහාරයට අරගෙන තිනවා කියලා සඳහන් වෙන්නේ. දී තෙත් කලාපේ ඉන්න ওই ගස් ගොළු බෙල්ලන්, ඒ වගේම කලපුවල ජීවත් වන බෙල්ලන් මේ වගේ ආහාරය සඳහාගෙන තිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් සිය ආහාරය සඳහා අවශ්‍ය කරන ලුණු ලබාගෙනත් තිනවා අපේ ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මිනිසුන්. ඉතින් ලුණු ලබා ගැනීමට රට ඇතුළත ජීවත් වුන ප්‍රාග්ඓතිහාසික වැසියන් ඉතා දුර බැහැර, ඒ කියන්නේ ලුණු තියෙන්නේ මුහුදත් එක්ක. එහෙනම් මේගොල්ලෝ මුහුදත් එක්ක සම්බන්ධතා පවත්වලා තිනවා රට අභ්‍යන්තරයේ හිටපු ප්‍රාග්ඓතිහාසික මිනිසුන්. ඉතින් කිතුල්ගල බෙලිලෙනෙන් සොයා ගන්නා ලද කලුපු බෙල්ලකගේ අවශේෂ මුහුදුබඩ ප්‍රදේශවලින් රැගෙන ආ ලුණුත් එක්ක මිශ්‍ර වෙලා තිබ්බා කියලා හඳුනගෙන තිනවා. ඉතින් ඒක තමයි කියන්නේ රට අභ්‍යන්තරයේ හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයා. එහෙනම් ලුණු තමන්ගේ ආහාරයට මිශ්‍ර කරගෙන තිනවා කියලා ඒකෙන් ඔන්න දක්වලා තියෙනවා. ඊළඟට අපි බලමු මේගොල්ලන්ගේ තාක්ෂණය කොහොමද කියලා. ඉතින් මේ යුගයට එයත් තාක්ෂණය ගැන දැනගන්න තියෙන සාධක තියෙන්නේ ගල් මෙවලම්. ඉතින් ගල් මෙවලම් වලට අමතරව ඒගොල්ලෝ සතුන්ගේ අස්ති කැබලි වලින් පබලු සකස් කරගෙන තිනවා. අපිට ඒකත් තාක්ෂණයේ විදිහට ගන්න පුළුවන්. බලමු අපි මේගොල්ලෝ මේ තාක්ෂණය කොහොමද යොදාගෙන තියෙන්නේ කියලා. එහෙත් රත්නපුරයේ මණික් පතල් වලින් සහ ඉරණමඩු සැකැස්මෙන් සොයාගෙන තියෙන ගල් මෙවලම් මාස්ටරෙන් ගල් යුගයේ තිබ්බ තාක්ෂණය ගැන සම්පූර්ණයෙන්ම අදහසක් ගොඩනගා ගන්න අපහසුයි. මොකද ඊටකට හේතුව තමයි මේ ගල් මෙවලම් ගොඩක් ගල් මෙවලම් හම්බ වෙලා නැහැ ඒ තැන්වලි. ඉතින් අනිත් එක තමයි ඒ වාගේ දිනවකවානු පිළිබඳ දැනට තියෙන දැනුමත් ප්‍රමාණවත් වෙන්නේ නැහැලු. ඉතින් ඒක නිසා ගල් මෙවලම් තමයි ඒගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. හැබැයි ගොඩක් ගල් මෙවලම් හම්බ වෙලා නැහැ. ඉතින් මෙරට ගල් යුගයේ තාක්ෂණය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට ඉවහල් වෙනවා පුරාවිද්‍යාඥයන් විසින් හොයාගෙන තියෙන මෙන්න මේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් කියලා හඳුන්වන කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම්. බලන්න ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා මේ ගල් මෙවලම් 14 වෙනි පිටුවේ 2-2 කියන රූප සටහන, මධ්‍ය ශිලා යුගයට අයිති ජ්‍යාමිතික හැඩයක්. බලන්න ජ්‍යාමිතික හැඩයක් දීලා තිනවා, එක පැත්තක් හොඳට මුවහත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ මේ ගල් මෙවලම් හදාගෙන තියෙන. ඉතින් මේ සඳහා ඒගොල්ලෝ බිම් වීදුරු නමින් හැඳින්වෙන පිරිසිදු තිරුවානා ගල් තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒවා මේව හඳුන්වන්නේ ක්ෂුද්‍ර ශිලා මෙවලම් කියලා. ඉතින් ජ්‍යාමිතික හැඩයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේවා ගල්පතුරු හැඩගස්වාගෙන තියෙන නිසා තමයි ඒගොල්ලෝ අපි තාක්ෂණික මෙවලමක් විදිහට අපි ගන්න. ඉතින් මේ වගේ මෙවලමක් දිගින් සෙන්ටිමීටර 4.5කට වඩා විශාල වෙලා නැහැ, ඒවා චූටි. ඉතින් වැඩි වශයෙන් තිරිවානා ගල් සහ සුළු වශයෙන් කහඳ ගල් තමයි මේගොල්ලෝ මේ උපකරණ හදන්න භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් මේ ක්ෂුද්‍ර ශිලා මෙවලම් හදන්න භාවිතා කරලා තියෙන්නේ තිරිවානායි කහඳ කියන ගල් විශේෂය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේවා සතුන් දඩයම් කිරීමේ ඉඳලා කැපීම්, සීරීම්, තැලීම්, හැරීම් මෙන්න මේ වගේ දේවල් වලට උචිත විදිහට ඒගොල්ලෝ සකස් කරගෙන තියෙනවා. ඊට අමතරව කළුගල් භාවිතා කරලා තවත් උපකරණ හදලා තියෙනවා. ඉතින් ඒ තමයි මිටි, ඇඹරුම් ගල් මෙන්න මේ වගේ දේවල් හදාගෙන තියෙනවා. ඉතින් ඔය තාක්ෂණය. ඊළඟට මම කිව්වා ඕගොල්ලන්ට මේ සතුන්ගේ අස්ති කැබලි වලින් ඒගොල්ලෝ පබලු හදාගෙන තිනවා කියලා. ඕගොල්ලන්ට පුළුවන් 16 වෙනි පිටුවේ බලන්න, 16 වෙනි පිටුවේ 2-3 කියන පින්තූරේ. මේකෙන් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ හිටපු ජනතාව පබලු වලින් හෙනම් මාල හදාගෙන ගෙලේ හෝ පැළඳගෙන ඉඳ ඇති කියලා හෙනම් විශ්වාස කරන. හෙනම් බලන්න සතෙකුගේ අස්ති කැබැල්ලකින් තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් එක ඒකේ සිදුර බලන්න. ඉතා ක්‍රමානුකූලව විෂ්කම්බයක් සහිතව ඒ සිදුර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකත් අපිට තාක්ෂණික අංගයක් විදිහට අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ප්‍රාග්ඓතිහාසික මිනිසුන්ගේ ශරීරයේ ස්වභාවය කොහොමද කියලා. ඉතින් මෙතෙක් හොයාගෙන තියෙන ඇටසැකිලි ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් මිනිසුන්ගේ ශරීරයේ ස්වභාවය මොන වගේද කියන කාරණය අවබෝධ කරගන්න ඉවහල් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි කෙනෙක් නම් උස සෙන්ටිමීටර 174යි. වැඩුණු කාන්තාවක් නම් සෙන්ටිමීටර 166කට වඩා උස් වෙලා නැහැ. මේ සියලු දෙනාගේම දත් විශාලයි. ඊළඟට පළල් නාසයක් දකින්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ට පළල් නිකටකුත් තිබිලා තියෙනවා. වැඩිහිටි පිරිමියෙකුගේ නම් මොළයේ විශාලත්වය ඝන සෙන්ටිමීටර 1600යි. වැඩුණු ගැහණු අයකගේ නම් එය ඝන සෙන්ටිමීටර 920ක් වෙලා තියෙනවා. ඉතින් මානව විද්‍යාඥයින් කියන්නේ මෙන්න මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ උපරිම ආයු කාලය අවුරුදු 35යි 40යි තමයි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් අවුරුදු 35යි 40යි ජීවත් වෙලා ඒගොල්ලෝ මිය ගිහිල්ලා තියෙනවා. ඊළඟට අපි බලමු මේගොල්ලන්ගේ අභිචාර විදි මොනවාද කියලා. ප්‍රධාන ස්ථාන තුනකින් විවිධ ස්ථාන කීපයකින් හම්බ වෙන ඕගොල්ලන්ට දීලා තියෙන ප්‍රධාන ස්ථාන තුන. ඒ තමයි රාවණැල්ල ගල් ගුහාවයි, පාහියන්ගල ගල් ගුහාවයි, කුරුවිට බටදොඹලෙන. මෙන්න මේ කියන ස්ථාන තුනේ අපි බලමු මොන වගේද අභිචාර විදි තිබිලා තියෙන්නේ කියලා. ඉතින් ගල් යුගයේ පැවති අභිචාර විදි ගැන යම් තරමකට හෝ පැහැදිලි තොරතුරක් ලැබෙන්නේ ඒ කාලයට අයිති ඔන්න ඔය මිනී වැලලී සම්බන්ධයෙන්. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙ මිය ගියාම ඒක වලදාලා තිබිලා තියෙනවා. අන්න ඒවාගෙන් තමයි පරේක්ෂණ කරලා තියෙන්නේ. ඉතින් අභිචාර විදි හම්බ වෙන්නේ තන්න ඒ වගේ ස්ථානවලින්. ඉතින් වැඩි ආයාසයක යෙදීමෙන් එවැනි කටයුත්තකට දැරූ උත්සාහයක් පිළිඹිඹුවන පැහැදිලි අවස්ථාවක් තමයි හම්බ වෙන්නේ අපිට ඔය බදුල්ලට නුදුරු රාවණැල්ල ගල් ගුහාවෙන් හොයාගෙන තියෙන්නේ. හොඳයි, අපි බලමු මෙන්න මේ රාවණැල්ල ගල් ගුහාවෙන් හොයාගෙන තියෙන්නේ මොන වගේ අභිචාර විදි ක්‍රමයක්ද කියලා. ඉතින් මෙතනින් විශේෂයෙන්ම දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද මිනිස් හිස් කබලක් එහි කළ කැණීමකදී මතුවලා තිනවා. ඉතින් ඒ හිස් කබලේ රළුවට පිහිටලා තිබුණු දාර සහ පිටතට නෙරා තියෙන කොටස් ගලක උලා මට්ටම් කර එක් පැත්තක රතු පැහැති ගුරුගල් ආලේප කරලා තිබිලා තියෙනවා. ඉතින් රතු පැහැති ගුරුගල් ආලේප කරලා තියෙන මිනිස් ඇට සැකිල්ලකට අයත් කොටස් තවත් තැනකින් හම්බ වෙලා තිනවා. ඒ තමයි පාහියන්ගල ගල් ගුහාවේ. මෙන්න මේ පාහියන්ගල ගල් ගුහාවෙනුත් බලන්න. එහෙනම් ඒ මිනිස් ඇට සැකිලිවල ගුරු ගල් ආලේප කිරීමක් දකින්න පුළුවන් වෙනවා. ඉතින් මලසිරුර එහි කොටස් දිරා යනතුරු යම් තැනක වලලලා දාලා පස්සේ ඇට සැකිලි ගොඩ අරගෙන නැවත ඒවා තැන්පත් කළ බව මෙවැනි සාක්ෂි වලින් ඔන්න පැහැදිලි වෙනවා. ඊළඟට අනිත් ස්ථානය තමයි කුරුවිට බටදොඹලෙන. අපි බලමු මේ කුරුවිට බටදොඹලෙනින් මොන වගේ දේවල් මිනි වැලලීන්ද සොයාගෙන තියෙන්නේ කියලා. ඉතින් එතන ඇට සැකිලි නමා වකුටු කර වලල් දාලා තිබිලා තියෙනවා. බලන්න එහෙනම් මිනි සිරුර ඇට සැකිලි නමා වකුටු කරලා තමයි වල දාලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ගල් යුගයේ ජීවත් වූ මිනිසුන් සහ වර්තමාන වැදි ජනතාව අතරත් සංස්කෘතිකමය වශයෙන් සහ ජීව විද්‍යාත්මක වශයෙන් සමානතා රැසක් තියෙනවා කියලා මේ පර්යේෂකයෝ විසින් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ කතා කරේ අභිචාර විදි. ඕගොල්ලන්ට තව තැනකින් බලන්න ඕගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා 16 වෙනි පිටුවේ. 16 වෙනි පිටුවේ තියෙනවා මේ වගේ මිනිසුන්ගේ මලසිරුරක්. බලන්න ඒක ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික නියෝජනය කරන මිනිස් ඇට සැකිල්ලක් තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. ඉතින් මේක හොයාගෙන තියෙන්නේ සීගිරියට ආබදව පිහිටි පොතාන කියන ගල් ගුහාවෙන්. බලන්න ඒකේ කකුල් දෙක දෙකට නමාගෙන ඊළඟට අත් දෙක නිකට ගාවට අරගෙන බලන්න නමා වකුටු වෙලා තමයි ඒ දකින්න පුළුවන් වෙන්නේ ඈට සැකිලි තියෙන විදිය. ඉතින් මේවයින් තමයි අපි ඔය අභිචාර විදි හොයාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ අපි දැන් කතා කරා ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් කොහොමද ජීවත් වෙලා තියෙන්නේ අපේ ලංකාවේ විවිධ පරිසර කලාප වලට කියලා. බලන්න එහෙනම් ඒගොල්ලෝ මූලික ජනාවාස ඇති කරගෙන තියෙනවා. ඒ ගල්ලෙන් වල ඉඳලා තියෙනවා. ඊළඟට එලිමහන් වාස ස්ථාන වල ඉඳලා තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ගේ ආහාර රටාවක් බලන්න අපි දැන් කතා කරා ආහාර රටාව කොහොමද කියලා. එහෙනම් ඒගොල්ලෝ හොඳ ආහාර රටාවක් අරගෙන තියනවා නේද? මාංශ ජනක ධාතු බහුල පිෂ්ඨේ ලබාගෙන තිනවා, දඩයම් කළ ආහාර. ඒක නිසා ඒගොල්ලෝ හොඳ ආහාර රටාවකට නැඹුරු වෙලා තිබිලා තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ගේ තාක්ෂණය ගැන අපි කතා කරා. ඊළඟට මිනිසුන්ගේ ශරීරයේ ස්වභාවය, අභිචාර විදි, මෙන්න මේ පිළිබඳ ඕගොල්ලන්ට දැන් ප්‍රාග්ඓතිහාසික යුගයේ මිනිසුන්ගේ වැටහීමක් ලැබෙන්න ඇති. ඊළඟට අපි බලමු මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ කියන පාඩමේ සාමාන්‍ය පෙළ විභාගයට මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් 2016 බලන්න ඇවිල්ලා තියෙනවා දෙවනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ජීවත් වූ පරිසර කලාප තුනක් නම් කරන්න. දැන් අපි කලාප හයක් ඉගෙන ගත්තා. එහෙනම් ඒ කලාප හයෙන් ඕගොල්ලන්ට පුළුවන් කලාප තුනක් නම් කරන්න කොහොමද කියලා. එහෙනම් ඕගොල්ලෝ දන්නවා දැන් මොනවාද ඒ කලාප හය කියලානේ. එහෙනම් අර්ධ ශුෂ්ක කලාපේ, පහතරට වියලි කලාපේ, පහතරට අතරමැදි වියලි කලාපේ, තෙත් කලාපේ, ඊළඟට කඳුකර වියලි අතරමැදි කලාපේ, ශුෂ්ක කලාපේ. එහෙනම් මේ හයෙන් ඕගොල්ලන්ට තුනක් නම් කරන්න පුළුවන්. ඊළඟට ඒකෙම දෙවනි ප්‍රශ්නේ දෙවනි කොටස අහලා තිනවා ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූයේ යයි සැලකෙන විරලාශ්‍රිත එලිමහන් වාසස්ථාන පැවති ස්ථාන දෙකක් සහ ගල් ගුහා වාසස්ථාන පැවති ස්ථාන දෙකක් නම් කරන්න කියලා. පුතේ මේ දෙක ඕගොල්ලෝ වෙන වෙනම නම් කරන්න ඕනි. ඉස්සෙල්ලාම විරලාශ්‍රිත එලිමහන් වාසස්ථාන, මිනිහා ගල් කන්ද, පතිරාජ වෙල බූන්දල කියන ස්ථාන, ඊළඟට ගල් ගුහා වාසස්ථාන තමයි පාහියන්ගලලෙන, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, පොතාන, අලිගල, අත්තනගොඩ, අලුලෙන කියලා කියන්නේ. එහෙනම් ඔය වගේ ඕගොල්ලන්ට උත්තර ලියන්න හැකියාව තියෙනවා. ඊළඟට දෙවනි ප්‍රශ්නේම තුන්වෙනි කොටස අරගෙන බලන්න ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයාගේ ආහාර රටාව, ඔවුන් ජීවත් වූ විවිධ පරිසරයන්ට අනුව හැඩගැසී තිබූ ආකාරය නිදසුන් දෙකක් දක්වමින් පෙන්වලා දෙන්න. එහෙනම් ඕගොල්ලන්ට මේ ප්‍රශ්නෙටත් පිළිතුරු සපයන්න පුළුවන්. ඒ තමයි පහතරට වියලි කලාපයේ මිනිස් ජනතාව සතුන් දඩයම් කළා තමයි ආහාරයට අරගෙන තියෙන්නේ. ඊළඟට පහතරට තෙත් කලාපයේ මිනිසුන් කැලෑදෙල්, අල වර්ග, කැලෑ කෙසෙල්, ඊළඟට ගස් ගොළු බෙල්ලන් වගේ ආහාරයට අරගෙන තිනවා. ඊළඟට වෙරළබඩ ප්‍රදේශවල මිනිසුන් නම් ලුණු ආහාරයට එකතු කරගත්තා. ඊළඟට කලපු බෙල්ලන් ඒගොල්ලෝ ආහාරයට අරගෙන තිනවා. ඊට අමතරව ගංගා ඇලදොළ වලින් ඔය මිරිදිය මසුන් ආහාරයට අරගෙන තිනවා. ඉතින් ඒවා විස්තර කරලා ලියන්න ඕන. ඒ 2016. ඊළඟට අපි බලමු 2017 මොන වගේ ප්‍රශ්නද මේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙනම් ඒකෙත් බලන්න දෙවනි ප්‍රශ්නේ පළවෙනි එක අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් වන අර්ධ ශුෂ්ක කලාපයේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවලම් හමු වී ඇති ස්ථාන තුනක් නම් කරන්න කියලා. එහෙනම් ඕගොල්ලෝ දන්නවා මිනිහා ගල් කන්ද, බූන්දල, පතිරාජ වෙල, අලු ගල්ගේ උඩ මලල, මෙන්න මේ කියන ස්ථානවලින් ඔය හම්බ වෙලා තියෙනවා ඔය අර්ධ ශුෂ්ක කලාපයේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවලම්. ඊළඟට ඒ දෙවනි ප්‍රශ්නෙම දෙවනි කොටස නැවත අහනවා ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජීවන රටාවේ කැපී පෙනුණු ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. දැන් ඕගොල්ලෝ දන්නවා ජීවන රටාවේ මොනවාද ලක්ෂණ කියලා. ඒ තමයි සතුන් දඩයම් කිරීම, ආහාර සඳහා වනද්‍රව්‍ය එකතු කිරීම, ඊළඟට ආහාරයේ ස්වභාවය පරිසරය අනුව තීරණය වීම, ඊළඟට කුඩා කණ්ඩායම් විදිහට ජීවත් වෙලා තිනවා, ඊළඟට වර්ෂා කාලයේදී මේගොල්ලෝ ගල් ගුහාවල ඉඳලා තිනවා, වියලි කාලයේදී එලිමහන් ප්‍රදේශවල ජීවත් වෙලා තිනවා, ඊළඟට මලවුන් සම්බන්ධ මේගොල්ලෝ අභිචාර විදි අනුගමනය කරලා තිනවා, අනිත් එක තමයි දෛනික කාර්යයන් සඳහා ඒගොල්ලෝ විවිධ මෙවලම්, ශුද්‍ර ශිලා මෙවලම් මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔය 2017 වර්ෂයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න විදිහට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි බලමු 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න වලට මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒකේ එක බලන්න, ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා A B කියලා කොටස් දෙකක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ජනවාස කළ මුල්ම මානවයා හඳුන්වන නම. එහෙනම් ඕගොල්ලෝ දන්නවා Homo sapien කියලත් කියනවා, Homo sapien කියලත් කියනවා. ඊළඟට දෙවනි ප්‍රශ්නය පළවෙනි එකෙන් පමණයි එහෙනම් ප්‍රාග් ඓතිහාසික යුගය ඇවිල්ලා තියෙන්නේ මේ 2018. ඊළඟට 2019 බලන්න මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව ප්‍රශ්න කීපයක් අහලා තිනවා. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එක ප්‍රාග් ඓතිහාසික මානවයන් මෙවලම් තැනීම සඳහා භාවිතා කළ පාෂාණ වර්ග තුනක් සඳහන් කරන්න කියලා. එහෙනම් ඕගොල්ලෝ දන්නවා දැන් මොනවාද කියලා. තිරිවාණ, කහඳගල්, කළුගල් මෙන්න මේ වගේ පාෂාණ වර්ග භාවිතා කරලා තියෙනවා. ඊළඟට ඒකෙම බලන්න දෙවනි ප්‍රශ්නේ අහනවා A B කියලා කොටස් දෙකක් ඒකෙන් අහනවා. A බලන්න ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ පහතරට තෙත් කලාපීය ලෙන් දෙකක්. ඔගොල්ලෝ දැන් දන්නවා මොනවාද කියලා. ලෙන් ටික තමයි පාහියන්ගල ලෙන, බටදඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන වගේ ප්‍රදේශ. ඊළඟට ඒකේ B කියන ප්‍රශ්නෙන් අහනවා දඩයංකල සත්ව වර්ග දෙකක් පිළිවෙලින් සඳහන් කරන්න කියලා. එහෙනම් දඩයම් කළ සතුන් තමයි ගවර, කුළු, මීහරක, කළු වලහ, වල් ඌරා, ගෝණ, තිත්මුවා වගේ සතුන් දඩයම් කළා තියෙනවා. ඊළඟට අපි බලමු 2020 කියන O-level paper එකේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙනම් ඒකෙත් තියෙන්නේ තුන්වෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ මෙරට අධික වර්ෂාපතනයක් පැවති භූ අවධිය නම් කරන්න කියලා තියෙනවා. එහෙනම් ප්ලයොස්ටසීන භූ අවධිය කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඉතින් ඒකෙම බලන්න දෙවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තිනවා ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ තොරතුරු ලැබෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක් නම් කරන්න කියලා. එහෙනම් බූන්දල, වැල්ලේ, ගංගොඩ ප්‍රදේශයේ පතිරාජවල මිනිහා ගල් කන්ද, උඩමලල අලු ගල්ගේ. ඉතින් මේකෙන් දෙකක් ඕගොල්ලෝ නම් කරාම හරි. ඊළඟට ඒකෙම බලන්න තුන්වෙනි කොටස අහලා තිනවා A B කියලා ප්‍රශ්න දෙකක්. ඒකේ A ප්‍රාග් ඓතිහාසික මානවයන් ආහාර සපයාගත් ක්‍රම දෙකක් සඳහන් කරන්න. එහෙනම් දඩයමින් ආහාර එක්රැස් කරගෙන තිනවා. ඊළඟට තැන තැන ඇවිද යමින් ඔන්න ඔය දෙකෙන් තමයි ඒගොල්ලෝ ආහාර එකතු කරගෙන තියෙන්නේ. ඊළඟට ඒකේ B කියන කොටස බලන්න ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ආහාරයට ගත් ශාකමය ආහාර වර්ග දෙකක් නම් කරන්න කියලා තියෙනවා. එහෙනම් වල්දෙල්, කැලෑ කෙසෙල්, ගෝනල, කටුවල, කිතුල් ඇට, දෝතලු ඇට, කැකුණ ඇට මෙන්න මේ වගේ ශාක ආහාර ඒගොල්ලෝ ආහාරයට අරගෙන තියෙනවා. හොඳයි පුතේ, එහෙනම් ඕගොල්ලෝ අද ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ රාජසෝම දේව සර්ගේ ශ්‍රී ලංකාවේ ආදි ඉතිහාසයේ කෙටි හැඳින්වීමක් කියන පොත තියෙනවා. මේක බලන්න, මේක කියවන්න, මේකෙන් ඕගොල්ලන්ට තව දුරටත් මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අද ප්‍රාග් ඓතිහාසික යුගය ගැන එහෙනම් ඕගොල්ලෝ ඉගෙන ගත්තා. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.